අයිබෝවන් ආදරණීය දුවේ පුතේ, ඔන්න මේ සූදානම ඔබ ගුරු කෙතරින් විද්‍යාව පාඩම ඔබට ගෙන එන්නට. අද දවසේ 10 ශ්‍රේණියේ විද්‍යාව පාඩම ඔබට කියලා දෙන්නේ මොනරාගල අධ්‍යාපන කලාපයේ මහින්ද බණ්ඩාර ගුරුපියාණන්.
අයිබෝවන් දුවේ පුතේ, සුබ දවසක් ප්‍රාර්ථනා කරන ඔබ සැමටම. අද අපි සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙන්නේ 10 ශ්‍රේණියේ විද්‍යා දෙක පෙළ පොතේ 17 වන පාඩම වන ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය පිළිබඳව. ඒ සඳහා විද්‍යා දෙක පෙළ පොතත් කරුණු සටහන් කර ගැනීමට පොතක් පෑනක් ළඟ තබා ගන්න කියලා මම ඔබේ ඉල්ලා සිටිනවා. ඉතින් දුවේ පුතේ, අපවට සිදුවන බොහෝ විපර්යාස ප්‍රධාන වශයෙන් ද්‍යාකාරයකට සිදුවන බව අපි මීට පෙර 9 වසර දෙවගේ පන්තිවලදී අපි ඉගෙනගෙන තියෙනවා. ඉතින් දුවේ පුතේ, මොකද්ද මේ ආකාර දෙක? එකක් තමයි භෞතික විපර්යාස, අතිකම රසායනික විපර්යාස. මේ පන්තිවලදී ඔබට මතක ඇති භෞතික විපර්යාස විදියට අපි ඉගෙන ගත්ත අයිස් රත් කිරීම ජලයේ බවට පත් වෙනවා, ජලයේ රත් කරාම ජල වාෂ්ප බවට පත් වෙනවා කියලා. ඒ වගේම දුවේ පුතේ, ජල වාෂ්ප සිසිල් කළ විට නැවත ද්‍රව ජලයේ බවටත්, ද්‍රව ජලය සිසිල් කළ විට නැවත අයිස් ඝන අවස්ථාවටත් පත්වන බව අපි අධ්‍යයනය කළා තියෙනවා. ඒ වගේම දුවේ පුතේ, ඝන ඉටි රත් කරාම තාපය ලබාගෙන ද්‍රව ඉටි බවටත්, ද්‍රව ඉටි රත් කළ විට තාපය ලබාගෙන ඉටි වාෂ්ප බවටත් පත් වුණා කියලා ඔබ අධ්‍යයනය කළා. ඒ වගේම ඉටි වාෂ්ප සිසිල් කළ විට ද්‍රව ඉටි බවටත්, ද්‍රව ඉටි සිසිල් කළ විට ඝන ඉටි බවටත් පත්වන බව අපි හොඳින් අධ්‍යයනය කළා තියෙනවා. භෞතික විපර්යාසයකදී අත වශයෙන්ම සිදුවෙන්නේ අවස්ථා පරිවර්තනය. ඒ වගේම නව ද්‍රව්‍ය සෑදීමක් සිදුවෙන්නේ. ඒ නිසා අපි ඒවා භෞතික විපර්යාස විදියට තමයි සලකන්නේ. ඉතින් දුවේ පුතේ, අපි මෙම කොටසින් අධ්‍යයනය කිරීමට බලාපොරොත්තු වෙන්නේ රසායනික ප්‍රතික්‍රියා ආශ්‍රිත විපර්යාස සහ ප්‍රතික්‍රියා ශීඝ්‍රතාව පිළිබඳව. දිනුවිපතේ රසායනික ප්‍රතික්‍රියා ආශ්‍රිත විපර්යාස අපි කීපයක් සලකලා බලමුකෝ. දැන් ඔබට දකින්න ලැබෙනවා දර දහණය වීම, දර දැවීම කියලා අපි කියන්නේ. ඔන්න රසායනික ප්‍රතික්‍රියාවක්. යකඩ මල බැඳීම. ඔබ දැකලා ඇති යකඩ භාණ්ඩ ගොඩක් නිවසේ භාවිතා කරන ඒවා, ග්‍රිල්, ගේට්ටු, කටුකම්බි වගේ, තකරන් තහඩු වගේ ඒවා මල බැඳලා තියෙනවා බලා ගන්න පුළුවන්. මේවා මේ ආශ්‍රිතව සිදුවෙන රසායනික විපර්යාසයක් කියලා ඔබ හඳුරගෙන ඇති. ඒ වගේම පුතේ, ආහාර ජීර්ණය අපි ගන්නේ, අපි ගන්න ආහාර කුඩා කොටස් වලට කැඩීම භෞතික විපර්යාසයක් වුණාට ආහාර ජීර්ණය, අපි ගන්න පිෂ්ඨය සහිත ආහාර අපි ග්ලූකෝස් බවටම පරිවර්තනය කිරීමක් ආහාර ජීර්ණ පද්ධතියේ කෙරෙනවා. ඉතින් ඒක සිදුවෙන්නේ ප්‍රෝටීන්, ඇමයිනෝ අම්ල බවට පත් කරනවා. ඒ වගේම ඔය ලිපිඩ වගේ ආහාර, ග්ලිසරෝල් සහ මේද අම්ල බවට පත් කිරීම රසායනික විපර්යාසයක් විදිහට තමයි අපි සලකන්නේ. ඒ වගේම කිරිවලින් යෝගට් සෑදීම. දැන් ඔගොල්ලෝ මේ වගේ ප්‍රතික්‍රියා අපි මීට පෙරත් කතා කරලා දෙනවා, සෝඩියම් ලෝහයේ ජලයේ සමග ප්‍රතික්‍රියා, සූ හඬක් නගමින් ජලයේ සමග වේගයෙන් ප්‍රතික්‍රියා කරනවා කියලා ඉගෙන ගත්තා අපි. හයිඩ්‍රජන් වායුව හදනවා, ඒ වගේම සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වගේ සංයෝග හදනවා එතෙන්දී. ඉතින් එතෙන්ද සිදුවෙන්නේ රසායනික ප්‍රතික්‍රියාවක්. දැන් සින්ක් ලෝහ කැබැල්ලක් තනුකාම්ල සමග ප්‍රතික්‍රියා කරාම ලවණයක් සහ හයිඩ්‍රජන් වායුව හදනවා. එතකොට එතන සිදුවෙන්නේත් රසායනික ප්‍රතික්‍රියාවක්. දැන් ඉන්ධන දහනය රසායනික විපර්යාස වලට, නැත්නම් රසායනික ප්‍රතික්‍රියා වලට තමයි අපි ගන්නෙ. දැන් පෙට්‍රල් වාෂ්ප ගිනි ගැනීම, භූම තෙල් වාෂ්ප ගිනි ගැනීම වගේ අවස්ථා, ඩීසල් වාෂ්ප ගිනි ගැනීම වැනි අවස්ථා අපි දන්නවා රසායනික විපර්යාස වලට උදාහරණ ලෙස ගන්න පුළුවන්. ඒ වගේම රතිඤ්ඤා කරල් පිපිරීම, වෙඩි බෙහෙත් කියලා ඔයගොල්ලෝ හඳුන්වනවා රතිඤ්ඤා කරලත් තුළ තියෙන වෙඩි බෙහෙත්. ඒවා දහණය වීම, නැත්නම් එතන පිපිරීමක් ඇති වෙන්නේ දහණයෙන් පසු ඇතිවන වායු නිසා එතන සිදුවෙන්නේ රසායනික ප්‍රතික්‍රියාවක්. ඉතින් දෙවපති මේ ඊත රසායනික විපර්යාස නැත්නම් රසායනික ප්‍රතික්‍රියා සිදුවෙන බවට තියෙන නිරීක්ෂණ අපි සලකලා බැලුවොත් අපි පොඩි පන්තිවලදී අධ්‍යයනය කළා තියෙනවා. දැන් ওই රසායනික ප්‍රතික්‍රියා සිදුවෙනකොට තාපයේ පිටවීමක් වෙන්න පුළුවන්. ආලෝකයේ පිටවීම සිදුවෙන්න පුළුවන්. වර්ණයේ වෙනස් වීම වෙන්න පුළුවන්. වායු බුබුළු පිටවීම සිදු වෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට සින්ක් ලෝහය කැබැල්ලක් තනුක අම්ල සමග ප්‍රතික්‍රියා කරනකොට හයිඩ්‍රජන් පිටවීම. ඒ වගේම අවක්ෂේප ඇති වෙන්න පුළුවන්. රසායනික විපර්යාසයක් වෙනකොට ශබ්ද පිට වෙන්න පුළුවන්. ඒ වගේම භාජනයේ රත් වීම හෝ සිසිල් වීම සිදු වෙන්න පුළුවන්. ඒවා දුවේපුතේ අපි නිරීක්ෂණ රසායනික ප්‍රතික්‍රියාවක් ආසිතව සිදුවන නිරීක්ෂණ විදිය තමයි අපි සලකන්නේ. නිරීක්ෂණයක් කියලා කියන්නේ අපි ඇසට පේන දේවල්, ඒ වගේම කනට ඇසෙන ශබ්ද, ඒ වගේම නහයට දැනෙන ගඳ සුවඳ, දිවට දැනෙන රස, සමට දැනෙන සීතල උණුසුම්, පීඩනයේ වේදනා, ස්පර්ශය වගේ දේවල් අපි නිරීක්ෂණ විදිය තමයි ගන්න. ඉතින් දුවේපුතේ විවිධ රසායනික ප්‍රතික්‍රියාවල වේගය අපි ඉහතින් සඳහන් කළ වගේ රසායනික ප්‍රතික්‍රියාවල වේගය සලකා බලන විට අපිට ආකාර දෙකක් හඳුනගන්න පුළුවන්. සමහර ප්‍රතික්‍රියා සිදු වෙන සමහරට තප්පරයක් වගේ ගත වෙනවා. සමහරට විනාඩියක් වගේ ගත වෙන්නත් පුළුවන්. ඒ වගේම සමහරට පැයකින් දිනකින් සිදුවන රසායනික ප්‍රතික්‍රියාවක් තියෙනවා. දින කීපකින් සිදුවෙන ඒවත් තියෙනවා. කො මාසයක් විතර ගිහිල්ලා සිදුවෙන ඒවත් තියෙනවා. ඒ වගේම අවුරුද්දක් විතර ගත වෙන ඒවත් තියෙනවා. ඉතින් මේ අනුව අපිට පේනවා රසායනික ප්‍රතික්‍රියා වර්ග දෙකක්. වේගයේ සලකල බලන රසායනික ප්‍රතික්‍රියා වර්ග දෙකක් වෙනවා. සෙමින් සිදුවන රසායනික ප්‍රතික්‍රියා තියෙනවා. ඒ වගේම වේගවත්ව සිදුවන රසායනික ප්‍රතික්‍රියා අපිට හමු වෙනවා. මොන දුවේ පුතේ සෙමින් සිදුවන රසායනික ප්‍රතික්‍රියා වලට උදාහරණ විදියට දර දැවීම, ඒ වගේම යකඩ මල බැඳීම, පළතුරු ඉදීම, ආහාර ජීර්ණය, කිරිවලින් යෝගට් සෑදීම වැනි ප්‍රතික්‍රියා අපිට උදාහරණ විදියට ගන්න පුළුවන්. ඒ වගේම වේගයෙන් සිදුවන රසායනික ප්‍රතික්‍රියා වලට අපිට ගන්න පුළුවන් සෝඩියම් ලෝහයේ ජලය සමග ප්‍රතික්‍රියා කිරීම, ඒ වගේම සින්ක් ලෝහයේ කැබැල්ලක් තනුක අම්ල සමග ප්‍රතික්‍රියා කිරීම, පෙට්‍රල් වාෂ්ප ගිනි ගැනීම, රතිඤ්ඤා වල තියෙන රතිඤ්ඤා කරලක් පිපිරීම. මේවා හොඳින් මතක තියාගන්න පුතේ, මොකද අපිට පරිසරයේ තියෙන මේ සිදුවීම් ටික අපි අත්දැකීමෙන් දන්න ඒවා පරීක්ෂණ කරලා තියෙනවා වගේ නේද? අපි විද්‍යාගාරික කරලා නැති වෙන්න පුළුවන්. නමුත් නිවසේදී මේ පරීක්ෂණ, මේ වගේ ක්‍රියාකාරකම්, මේ රසායනික ප්‍රතික්‍රියා ආසිත ක්‍රියාකාරකම් අපි අතින් රතිඤ්ඤා කරලක් පිපිරවීම නේද, පළතුරු ඉදිනව දැකලා තියෙනවා, මල බැඳිලා තියෙනව දැකලා තියෙනවා, ඒවා අපේ පරිසරයත් එක්ක ගැටෙන රසායනික ප්‍රතික්‍රියා කියලා හඳුනගන්න පුළුවන්. ඒ වගේම ඒවා සෙමින් සිදුවෙන ඒවාද වේගෙන් සිදුවෙන ඒවාද කියලා ඔබ හොඳින් කල්පනා කරලා බලන්න ඕනේ. මොන දුවේ පුතේ රසායනික ප්‍රතික්‍රියාවක් ගැන ඉගෙන ගන්නකොට ඔගොල්ලෝ ඉගෙන ගත්තා ප්‍රතික්‍රියාවට පෙර තියෙන ද්‍රව්‍ය. අපි කියව ප්‍රතික්‍රියක කියලා. ඒ වගේම ප්‍රතික්‍රියාවෙන් පසු ලැබෙන ඵල අපි ඵල විදියට හඳුන්වන්නේ. එතකොට රසායනික ප්‍රතික්‍රියාවක ප්‍රතික්‍රියක ප්‍රතික්‍රියා කිරීමේ පසු ඵල බවට පරිවර්තන වීමක් වෙනවා. ඒ වගේම නව ද්‍රව්‍යයක් හැදෙනවා. අපි නව ද්‍රව්‍ය සාධමෙන් සිදුවන විපර්යාස නැත්නම් ප්‍රතික්‍රියාවට තමයි අපි කියන්නේ රසායනික ප්‍රතික්‍රියා කියලා. ඉතින් දුවේ පුතේ අපි ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය කියලා කියන්නේ කාල ඒකකයකදී සිදුවන විපර්යාස ප්‍රමාණය. ඔබ මේ විදිහට වටහා ගන්නකො. උදාහරණයක් අපි සලකලා බලමු. ඔන කැල්සියම් කාබනේට් HCl එක්ක ප්‍රතික්‍රියා කරාම හැදෙනව නව ද්‍රව්‍ය විදියට කැල්සියම් ක්ලෝරයිඩ් හැදිලා ජලය හැදිලා කාබන් ඩයොක්සයිඩ් හැදෙනවා. එතකොට කැල්සියම් කාබනේට් සහ HCl කියන්නේ ප්‍රතික්‍රියක. එතන කැල්සියම් ක්ලෝරයිඩ් ජලය කාබන් ඩයොක්සයිඩ් කියන්නේ පල. එතන මෙවැනි ප්‍රතික්‍රියාවක ප්‍රතික්‍රියක වැයවන වේගය හෝ පල නිපද වෙන වේගය හෝ ඇසුරින් ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාව තීරණය කරන්න පුළුවන්. ඒ අනුව ඔබේ පෙළපොත ඔබ අධ්‍යයනය කරන්න මම විශේෂයෙන් ඉල්ලීමක් කරනවා. මොකද පෙළපොතත් එක්ක යන පාඩම නිසා මම උත්සාහ කරනවා පෙළපොතේ තියෙන පැටිකල් ඔබට පැහැදිලි කියලා කිරීමක් කරන්න. නිසා ඔබ පෙළ පොතත් ළඟ තියාගන්න. ඒ අනුව පුතේ ප්‍රතික්‍රියාක ශීඝ්‍රතාව සමානයි වැය වූ ප්‍රතික්‍රියක ප්‍රමාණය ගත වූ කාලයෙන් මෙදීමෙන් අපිට පුළුවන් ප්‍රතික්‍රියාක ශීඝ්‍රතාවය හොයන්න. તો ප්‍රතික්‍රියාක ශීඝ්‍රතාවය වැය වූ ප්‍රතික්‍රියක ප්‍රමාණය බෙදනව ගත වූ කාලයෙන්. ඒ වගේම පුළුවන් ප්‍රතික්‍රියාවක ශීඝ්‍රතාවය හොයන්න ප්‍රතික්‍රියාක ශීඝ්‍රතාවය සමානයි නිපද වූ ඵල ප්‍රමාණය ගත වූ කාලයෙන් බෙදීමෙන් අපිට පුළුවන් ප්‍රතික්‍රියාවක ශීඝ්‍රතාවය හොයන්නත්. මේ පිළිබඳව වැඩිදුර සවිස්තර අපි කතා කරන්න බලා සවිස්තර පැහැදිලි කිරීමක් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. දුවේපතේ අපි උසස් පෙළ පන්තිවල දේවල් වැඩිදුරට කතා කරන නිසා මේ අනුව දුවේපතේ යම් ප්‍රතික්‍රියාක ශීඝ්‍රතාව නිර්ණය කිරීමේ ක්‍රම දෙකක් හඳුනගන්න පුළුවන්. එකක් තමයි නිශ්චිත කාල සීමාවක් තුලදී වැය වූ ප්‍රතික්‍රියක ප්‍රමාණය ඒ කියන්නේ ස්කන්ධය හෝ පරිමාව හෝ නිපදවන ඵල ප්‍රමාණය මැන බැලීම ඔන කරන්න පුළුවන්. ඒ වගේම නිශ්චිත ප්‍රතික්‍රියක ප්‍රමාණයක් වැයවීමට හෝ නිශ්චිත ඵල ප්‍රමාණයක් නිපදවීමට ගත වූ කාලය මැනීම සිදු කරන්න පුළුවන්. පැහැදිලි කරලම මතක තියාගන්න ඕනේ. ඉතින් දුවේ පුතේ දැන් අපි ප්‍රතික්‍රියා ශීක්තා කරෙහි බලපාන සාධක හඳුනගමු. රසායනික ප්‍රතික්‍රියාවක ශීඝ්‍රතාව කෙරෙහි බලපාන සාධක ගැන සාකච්ඡා කරන්න ඉස්සල දුවේ පුතේ මෙන්න මේ කරුණු දන්නවද බලන්න. දැන් සමහර සංයෝග අතර පරමාණු හෝ අයන එකිනෙක බැඳිලා තියෙන්නේ. පරමාණු අතර බන්ධන තියෙනවා. ඒ වගේම අයන තව අයන ඛණ්ඩක සමග බැඳිලා තියෙනවා. ඔබ දන්නවා සංයෝග හැදිලා තියෙන මේ ඇසුරින් සමහර සංයෝගවල තියෙන්නේ අයනික බන්ධන. ඒ වගේම සමහර ඒ වගේ සහසංයුජ බන්ධනත් තියෙනවා. එතකොට උදාහරණයක් විදිහට ද්‍රව හෝ වායු වල ඔක්සිජන් O2 කියලා අපි කියනවා, නයිට්‍රජන් N2 කියලා කියනවා, ජලය H2O කියනවා. ජලය කියන්නේ ද්‍රවයක්, ඔක්සිජන් නයිට්‍රජන් වායුවක්. ඒ වගේ තියෙන සහසංයුජ බැඳීමක් බන්ධනයක් තියෙනවා. වගේම ඔය ඝන ද්‍රව්‍ය සෝඩියම් ක්ලෝරයිඩ් කියන්නේ ලුණු, ඒ වගේම ලවණ වර්ග වල තියෙන ආයනික බැඳීමක් නැත්නම් ආයනික බන්ධනයක් තියෙන්නේ. එනින්දුවේ පුතේ යම් රසායනික ප්‍රතික්‍රියාවක් සිදුවීමේදී එහි ප්‍රතික්‍රියක අංශු පරමාණු හෝ අණු අතර ඇති රසායනික බන්ධන බිඳී නව බන්ධන ගොඩනැගීම සිදු වෙනවා. ඒ වගේම වෙනස් ඵල හට ගන්නවා. මෙසේ බන්ධන බිඳීම සහ නව බන්ධන ගොඩනැගීම සඳහා ප්‍රතික්‍රියක අංශු එකිනෙක ගැටීම සිදු වෙන්න ඕනේ. එමෙම ගැටෙන ප්‍රතික්‍රියක අංශු ඵල බවට පත්වීමට නම් ඒවා සත්තුව තියෙන්න ඕනේ ශක්ති ප්‍රමාණයක් තියෙනවා. ඉතින් දුවේ පුතේ ප්‍රතික්‍රියාවක ශීඝ්‍රතාව කෙරෙහි බලපාන සාධක අපි දැන් සලකලා බැලුවොත් එහෙම ප්‍රධාන වශයෙන් සාධක හතරක් ගැන ඔයගොල්ලොත් එක්ක සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. එක ප්‍රතික්‍රියකවල පෘෂ්ඨ වර්ග ඵලය, ප්‍රතික්‍රියාව සිදුවන උෂ්ණත්වය, ඒ වගේම ප්‍රතික්‍රියකවල සාන්ද්‍රණය වගේම උත්පේරක පැවතීම. ඔබෙන් කෙලින්ම විභාගෙදී අහන්න පුළුවන් ප්‍රශ්නයක් තමයි ප්‍රතික්‍රියාවක ශීඝ්‍රතාව කෙරෙහි බලපාන සාධක මොනවද කියන එක. එතකොට දුවේ පුතේ අපිට කියන්න තියෙන්නේ පෘෂ්ඨ වර්ග ඵලය, ඒ වගේම උෂ්ණත්වය කෙටියෙන් කිව්වොත්, ඒ වගේම ප්‍රතික්‍රියකවල සාන්ද්‍රණය සහ උත්පේරක කියන පිළිතුර තමයි ඔබෙන් බලාපොරොත්තු වෙන්නේ. ප්‍රතික්‍රියාවක ශීඝ්‍රතාව කෙරෙහි බලපාන පළවෙනි කාරණේ අපි ගත්ත පළවෙනි කාරණේ ප්‍රතික්‍රියාවල පෘෂ්ඨ වර්ග ඵලය. දැන් අපි සලකලා බලමු. දැන් ඔයගොල්ලෝ දන්නවා දැන් gedara දී අපිට අත්විඳින්න වෙන අත්දැකීමක් තමයි දර කොට පුච්චනෝ. එතින් දර කොටයක් පුච්චනට වඩා ඕගොල්ලෝ දන්නවා ඒ කොටය පොරවකින් පළලා පතුරු වලට බැලුවට පස්සේ ඒ දහණය කිරීම දැවීම ඉතාමත් වේගවත් වෙනවා කියන එක. ඒ වගේම ඕගොල්ලෝ සමහර විට වෛද්‍යවරයෙක් මුණ ගැහෙනම ඕගොල්ලෝට කියනවා ආහාර හොඳින් විකාගලින්න. වෛද්‍යරිගේ උපදෙස් ලැබෙනවා ආහාර හොඳට ජීර්ණය වෙන්න නම් හොඳට විකා ගිලින්න කියලා. දැන් මේවට ඔයගොල්ලෝ හේතු හොයලා බැලුවද? දැන් සමහර විට ඔයගොල්ලෝ දැකලා ඇති සීනි කැට හැන්දකට වඩා සීනි කුඩු හැන්දක් මේ හොඳින් වගේම ඉක්මනින් දීවන කුඩු හැන්ද කැටවලට වඩා. ඒ වගේ අවස්ථා ඔබ සාමාන්‍යයෙන් නිවසේදීත් අත්විඳින කාරණා. දැන් දර දහනේදී දර කොටේ පිටත පෘෂ්ඨය සමග තමයි ඔක්සිජන් ගැටීම සිදුවෙන්නේ. දැන් දහනයට අපි දන්න සාධක තුනක් අවශ්‍යයි. දහන පෝෂකයක් තියෙනවා. ඒ කියන්නේ ඔක්සිජන් තියෙන්න ඕනේ. ඒ වගේම දැවෙන ද්‍රව්‍යයක් තියෙන්න ඕනේ. ඒ වගේම දැවෙන ද්‍රව්‍ය ජලන උෂ්ණත්වයට පත් වෙනවා. ඒ කියන්නේ ගිනි ගැනීම ආරම්භ වන උෂ්ණත්වයට පත් වෙන්න ඕනේ. ඉතින් දර කොටයක් සැලකුවම දර කොටේ පිටත පෘෂ්ඨයේ පමණයි වාතයක ගැටීම සිදුවෙන්නේ. ඉතින් ශීඝ්‍රතාවය නැත්නම් ප්‍රතික්‍රියා ශීඝ්‍රතාව අඩු නිසා දහනය වෙන්න වැඩි කාලයක් ගත වෙනවා. නමුත් ඒ දර කොටේම අපි පලනවා පතුරුවලට. පතුරුවලට පැලුවට පස්සේ පුතේ වර්ගඵලය ශේෂ්ඨ ඵලය වැඩි වෙනවා. වැඩි වුණාම වාතයේ සමග වාතයේ තියෙන ඔක්සිජන් සමග ගැටීමේ වර්ගඵලය වැඩි නිසා මේක දහන ශීඝ්‍රතාව වේගය වැඩිවීමක් වෙනවා. ඔබෙන් එවැනි විද්‍යාත්මක පැහැදිලි කිරීම ප්‍රශ්න අහන්න පුළුවන් ලකුණු තුනක් විතර ලැබෙන ප්‍රශ්නයක් ඒක. හරියටම කණු දෙක ලියන්න ඕනේ. ආහාර හොඳින් විකා ගිලින්න කියලා කියන්නේත් එතන තියෙන්නේ ඔය එවැනිම පිළිතුරක්මයි. ආහාර කැබලි වලට වඩා කියන්නේ ලොකු කොටස් වලට වඩා කැබලි කරාම වර්ගඵලයේ වැඩිවීමක් වෙනවා. එතකොට එන්සයිම සමග ගැටෙන වර්ගඵලයේ වැඩිවීමෙන් ජීර්ණ ක්‍රියාවලිය වේගවත් වෙනවා. සීනි කැට වලට වඩා කුඩු වල වර්ගඵලය වැඩි නිසා තේක දිය කරද්දී නැත්නම් උණු වතුරේක දිය කරද්දී කුඩු වල වර්ගඵලය වැඩි නිසා ඒ ගැටෙන වර්ගඵලය වැඩිවීමෙන් දියවීමේ වේගය වැඩි කරනවා. මේවා හොඳින් මතක තියාගන්න ඕනේ දුවේ පුතේ. මොකද මේවා විභාගයට ඔය එක්කම ඇහුවේ නැත්තත් ඔයහා ආසන්න ප්‍රශ්න අහන්න පුළුවන්. දැන් දුවේ පුතේ ඔයගොල්ලෝ මේ පෙරල ගන්න බලන්න 118 පිටුව පෙරලන්නකෝ. ඒකේ ක්‍රියාකාරකමක් තියෙනවා 17 දෙක ක්‍රියාකාරකම්. ඔන්න ඔයගොල්ලන්ට තියෙනවා පැත්තක දිග සෙන්ටිමීටර් 2ක් බැගින් වූ ඝනක හැඩති කිරි ගනුඩ කියන කැල්සියම් කාබ්‍රේට් කිරිගඩු වල තියෙන්නේ කැබෙල්ලක් තනුක හයිඩ්‍රොක්ලෝරික් අම්ලය ද්‍රාවණයකට දැමීම සිදු කරන්න කියලා කියනවා. කියන දාන්න ඕනේ. එතකොට මේ ඒ කැටය අම්ලය සමග ප්‍රතික්‍රියා කරන වේගය අඩුයි කියලා අපිට දැන් වැටහීමක් තියෙනවා. දැන් ඒකෙම කියනවා ඉහත ඝනකයේ පැත්තක දිග සෙන්ටිමීටර් 1ක් බැගින් වූ කුඩා ඝනක 8කට කපා ගන්න කියලා. එතන ඔයගොල්ලෝ පේනවා ඒ කුඩා කොටස් වලට කැඩුවට පස්සේ එහි වර්ගඵලය වැඩි වෙනවා කියලා. එතකොට අම්ලයේ සමග ගැටෙන වර්ගඵලය වැඩි වුණාම ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය වැඩි වෙලා වැඩි වෙන බව අපිට සොයා ගන්න පුළුවන්. ඉතින් දෙවියනි හොඳින් මතක තියාගන්න ඝනකය කුඩා ඝනක වලට කැඩුවට පස්සේ පෘෂ්ඨ වර්ගඵලයයි වැඩි වෙන්නේ. ඒ වැඩි වෙනකොට ඒ ද්‍රාවණය සමග ගැටෙන සියලු අම්ලයේ සමග ගැටෙන වර්ගඵලයේ වැඩිවීමෙන් ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය වැඩි වෙනවා. දැන් ඔයගොල්ලෝ වඩා තහවුරු වෙලා ඇති පෘෂ්ඨ වර්ගඵලය වැඩි වෙනකොට ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය වැඩි, පෘෂ්ඨ වර්ගඵලය අඩු වෙනකොට ප්‍රතික්‍රියා ශීඝ්‍රතාව අඩු වෙන බවත්. දැන් දුවේ පුතේ 119 පිටුව පෙරලන්නකෝ. උනේ ඒකේ තියෙනවා බීකර් දෙකකට සමාන HCl පරිමා ගන්න කියලා කියනවා. එකකට කැල්සියම් කාබනේට් කැට ඇතුල් කරලා විරාම ඝටිකාවෙන් කැල්සියම් කාබනේට් කැට නොපෙනී යන තෙක් කොපමණ කාලයක් ගත වෙනවද කියලා මනින්න කියලා කියනවා. ඒ වගේම කැල්සියම් කාබනේට් කුඩු එකතු කරලා විරාම ඝටිකාව ආධාරයෙන් ඒවා නොපෙනී යෑමට කොපමණ කාලයක් ගත වෙනවද කියලා අපිටම ඉන්න කියනවා. එතකොට ඕගොල්ලෝ පැහැදිලිව ඔය ක්‍රියාකාරකම් කරාම අධ්‍යයනය කරන්න ලැබෙන්නේ කැටවලට වඩා අඩු කාලයකදී කුඩුවල කුඩු නොපෙනියන බව. ඒ අනුව ප්‍රතික්‍රියාශීලතාව වැඩි අඩු කාලෙකින් සිදුවෙන ප්‍රතික්‍රියාවල. එසා කුඩු ඉක්මනින්ම ප්‍රතික්‍රියා කරනවා, වේගයෙන් ප්‍රතික්‍රියා කරනවා. කැට වැඩි කාලයක් ගතවන නිසා ප්‍රතික්‍රියා වේගය අඩුයි කියලා මතක තියාගන්නත් ඕනේ. එතෙන්දී අපි ඉගෙන ගන්න දුවේ පුතේ, ඕනෑම ප්‍රතික්‍රියක වර්ගයක එක්ක සීනි වෙන්න පුළුවන්, එක්ක මැග්නීසියම් පටි වෙන්න පුළුවන්, සෝඩියම් වෙන්න පුළුවන්. ඒ වගේ කැට වශයෙන් හෝ විශාල පතුරු වශයෙන් තිබුණොත් ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවයේ අඩුයි. ඒ වගේම තමයි ඒවා කුඩු හෝ කැබලි වලට කැඩුවට පස්සේ වර්ගඵලය වැඩි වෙන නිසා ප්‍රතික්‍රියා ශීඝ්‍රතාව වැඩි වෙන බව හොඳින් මතක තබා ගන්න ඕනි ඔබ. දැන් අපි ප්‍රතික්‍රියා ශීඝ්‍රතාව කෙරෙහි බලපාන දෙවෙනි කාරණය, දෙවෙනි සාධකය ප්‍රතික්‍රියාව සිදුවන උෂ්ණත්වය ගැන සලකලා බලමු. දැන් ආහාර නරක වන්නේ ජෛව රසායනික ප්‍රතික්‍රියා සිදුවීම නිසා කියලා ඔගොල්ලෝ අධ්‍යනය කළ ඇති මේ වෙනකොට. ආහාර නරක නොවී තියාගන්න නම් අපි ඒවා සීතකරණේ තබනවා. දැන් ඔගොල්ලෝ දන්නවා සීතකරණේ තිබුවම උෂ්ණත්වය අඩු කිරීමක් තමයි කරන්නේ. උෂ්ණත්වය අඩු වුණාම මොකද වෙන්නේ දුවේ පුතේ? ප්‍රතික්‍රියා ජෛව රසායනික ප්‍රතික්‍රියාවල ශීඝ්‍රතාව අඩුවීමක් වෙනවා. ඒ නිසා ආහාර නරක වෙන්නේ නැහැ. සීතකරණයේ මස් මාළු වැනි ආහාර අපි තැම්පත් කරන්නේ අධිසීතකරණේ. අධිසීතකරණේ උෂ්ණත්වය බෙහෙවින්ම අඩු වෙනවා. ඒ නිසා ජෛව රසායනික ප්‍රතික්‍රියා සිදුවෙන්නේ. ඒ නිසා ඒවා අපිට සෑහෙන කාලයක් නරක නොවි ආරක්ෂා කරගන්න පුළුවන්. දැන් තේ එකක් හදනකොට ඔගොල්ලෝ උණු තේයකට සීනි මිශ්‍ර කරලා දිය කරලා ඇති. ඒ වගේම නිවුණු තේයකටත් සීනි මිශ්‍ර කරලා දිය කරලා ඇති. ඉතින් දෙවිපතේ වඩා පහසුවෙන් දිය වෙන්නේ උණු තේකේ කියන එක ඔබ හොඳින් අධ්‍යය කරලා ඇති. ඒකේදී ඔබ මතක තියාගන්න ඕනේ උෂ්ණත්වය වැඩි නිසායි මේ ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය වැඩි වෙන්නේ කියලා. දැන් දෙවිපතේ ඔබේ පෙළ පොතේ 120 පිටුව පෙරලන්නකෝ. ඒකේ තියෙනවා 17.2 ක්‍රියාකාරකම සමාන ප්‍රමාණ යකඩන දෙකක්, ජලය, තඳුක, පොටෑසියම් පර්මැංගනේට්, KMnO4 ද්‍රාවණය, තඳුක සල්ෆියුරික් අම්ලය H2SO4 කියන එක, විරාම ඝටිකාව, පරීක්ෂණ නල දෙකක් සහ 1000ක් බන්සන් 1000 කියලා කියන්නේ. ඉතින් ඔබට කරන්න තියෙන ඉතා තඳුක පොටෑසියම් පර්මැංගනේට් ද්‍රාවණය සාදා ගන්න. ලා දම් පාටක් තමයි එන්නේ. පරීක්ෂණල් දෙකට ඊත ද්‍රාවණයෙන් සමාන පරිමාව දමා එම පරිමාව වලට සල්පීරික අම්ල සමාන ප්‍රමාණ එකතු කරන්න කියලා කියනවා. ඉන් එක් නලයක් තරමක් ගේල උෂ්ණත්වයකට රත් කරන්න කියලා කියනවා. පරීක්ෂණල් දෙකම නෙවෙයි එකක් රත් කරන්න කියනවා. නල දෙකටම හොඳින් පිරිසිදු කළ එක සමාන යකඩ යන සමාන සංඛ්‍යාවක් දාන්න කියලා කියනවා. දැන් එකක උෂ්ණත්වය වැඩි කියලා ඔබ දන්නවා. එක් එක් නලයේ ඇති ද්‍රාවණයේ වර්ණය නිරීක්ෂණය කරන්න කියලා කියනවා. දැන් ඔබට දකින්න ලැබෙනවා ඉහළ උෂ්ණත්වයක් ඇති පොටෑසියම් පර්මැංගනේට් ද්‍රාවණයේ අඩු කාලයකදී වර්ණය නැති වෙලා යනවා. ඒ කියන්නේ විවර්ණ වෙනවා. ඒ වගේම උෂ්ණත්වය මේ අඩු අනිත් නලයේ වර්ණය විවර්ණ වීමට සෑහෙන කාලයක් ගත වෙනවා කියලා ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන්. ඒ වගේම ප්‍රතික්‍රියා ශීඝ්‍රතාව කෙරෙහි ඔබට මේ පරීක්ෂණයෙන් පැහැදිලි උෂ්ණත්වය බලපානවා කියන එක. මෙහිදී අපි දැනගන්න ඕනේ කාරණේ තමයි ද්වේපති විද්‍යාත්මක කාරණේ වැඩි උෂ්ණත්වයකදී ප්‍රතික්‍රියක අංශුවල චාලක ශක්තිය වැඩි වෙනවා. එවිට ඒකක කාලයකදී ඒවා අතර ඇතිවන ගැටීම් සංඛ්‍යාව වැඩි වෙනවා. ඒ කියන්නේ උෂ්ණත්වය වැඩි වෙනවා. එබැවින් ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවයේ වැඩි වෙනවා කියලා මතක තියාගන්න ඕනේ. ප්‍රතික්‍රියා ශීඝ්‍රතාව කෙරෙහි බලපාන අනෙක් සාධකයේ තමයි ප්‍රතික්‍රියා වල සාන්ද්‍රණය. අපි දන්නවා සාන්ද්‍රණය කියන්නේ ගන් ඩෙසිමීටරයක් තුල දීවිලා තියෙන ද්‍රව්‍යයේ මවුල ප්‍රමාණය කියලා ඔගොලට ඉගෙන ගන්න ලැබේ. ඉස්සරහට ධාවන ගණ්ඩෙසිමීටර් එකක් තුල දියවෙලා තිබෙන ද්‍රව්‍යයේ මවුල ගණන තමයි අපි සාන්ද්‍රය කියලා හඳුන්වන්නේ. වෙන විදිහකට කිව්වොත් එහෙම ඔගොල්ට අත්දැකීමක් ඇති. සමහර විට හොද්දට ලුණු වැඩි වෙච්ච අවස්ථාවල, තේකට සීනි වැඩි වෙච්ච අවස්ථා, අපි මොකද කරන්නේ? ඒකේ සීනි වැඩි කියලා කියන්නේ සාන්ද්‍රණය වැඩි කියන අදහස. අපි සීනි තණුක කරගන්න මොකද කරන්නේ? අපි ජලය, උණු වතුර ටිකක් එකතු කරනවා, තේ කරනවා. ඒ වගේම සමහර විට හොද්දේ තියෙන ලුණු ටික අයින් කරගන්න අපි සමහරට අර කෙහෙල් පිත්තක් දාලා ඒකට උරා ගත්තම කෙහෙල් පිත්ත අයින් කරාම ලුණු යම් ප්‍රමාණයක සාන්ද්‍රණය අඩුවීමක් වෙනවා. නැත්තම් අපි අර සර්වියට් පේපර් එකක් දැම්ම එකටත් උරා ගන්නවා, පිරිසිදු එකක් දාන්න ඕනි. කොමුණත් ලුණු ටික ඇයින් වෙනකොට ජලය වැඩි වෙනවා, ඒ නිසා සාන්ද්‍රණය අඩුවීමක් වෙනවා. ඉතින් මේ ප්‍රතික්‍රියාක ශීඝ්‍රතාව කෙරෙහි සාන්ද්‍රණයේ බලපාන බව නිරීක්ෂණය කරන්න 121 පිටුවේ ක්‍රියාකාරකමක් තියෙනවා. බලන්න පුතේ, අපිට කියන හොඳින් පිරිසිදු කරන ලද සමාන පෘෂ්ඨ වර්ග ඵලයෙන් යුත් මැග්නීසියම් පටිකැබලි තුනක් ගන්න කියලා. පරීක්ෂණ තුනක් පාවිච්චි කරන්න කියනවා. තනුක හයිඩ්‍රොක්ලෝරික් අම්ලය වගේම ජලය අපිට සපය ගන්න කියලා කියනවා. පළමුවෙන්ම පරීක්ෂණවල තුනක් ගෙන ඒවාට මිලිලීටර් 15ක් පමණ ජලය එකතු කළා. ඒ ජල මට්ටම රබර් පටියක් ආධාරයෙන් ලකුණු කරගන්න කියනවා. ඊට පස්සේ ජලය ඉවත් කරලා එක් එක් නළයට පිළිවලින් මිලිලීටර් 2.5ක්, ඒ වගේම දෙවෙනි නළයට මිලිලීටර් 5ක්, ඒ වගේම තුන්වෙනි නළයට මිලිලීටර් 7.5ක් තනුක HCl අම්ලය එකතු කරන්න කියලා කියනවා. ඊට පස්සේ පරිමා සමාන වන පරිදි රබර් පටි මට්ටම දක්වා ජලය එකතු කරන්න කියලා කියනවා. එතකොට දැන් HCl ප්‍රමාණය අඩුම නළයට ජලය මිලිලීටර් 15 දක්වා එකතු කරන විට ඒක ඉතා තනුක වෙනවා කියලා හිතා ගන්න ඕනේ. ඒ වගේම තමයි මිලිලීටර් 5ට වඩා මිලිලීටර් 7.5 ජලයේ ප්‍රමාණය අඩුයි, ඒක සාන්ද්‍රණය පළවෙනි එකට සහ දෙවෙනි එකටත් වඩා වැඩි කියන එක අවබෝධ කරගන්න ඕනේ. එතකොට මිලිලීටර් 2.5ට අපි ජලය මිලිලීටර් 15 දක්වා වැඩි කරනකොට අපි දන්නවා 12.5ක්ම ජලයේ වැටෙනවා. එතකොට ඒක තනුකයි. පහක් තියෙන එකට HCl මිලිලීටර් 5ක් තියෙන එකට අපි ජලය මිලිලීටර් 15ක් දක්වා එකතු කරනකොට අපි දන්නවා HCl 10ක් තියෙනවා. එතකොට සාන්ද්‍රණය ටිකක් වැඩි වෙනවා. ඉතින් 7.5ක් තිබුණොත් තවත් වැඩි වෙනවා කියන එක ඔබ අධ්‍යයනය කරන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ එක් එක් පරීක්ෂණ නළයට මැග්නීසියම් පටි කැබැල්ල බැගින් එකතු කරනවා. දැන් ඔබට තියෙන්නේ වැඩිපුර HCl අම්ලය එකතු කළ අවස්ථාවේ, එනම් HCl අම්ල සාන්ද්‍රණය වැඩි අවස්ථාවේ වායුබුළු පිටවීමේ ශීඝ්‍රතාව වැඩි බව නිරීක්ෂණය කරන්න පුළුවන්. ඒක අධ්‍යයනය කරන්න පුළුවන් ඔබට. මේ අනුව පැහැදිලි වෙන්නේ, එතකොට අඩු සාන්ද්‍රණයක් තිබුණොත් ප්‍රතික්‍රියා ශීඝ්‍රතාව අඩු බවත්, ඒ වගේම වැඩි සාන්ද්‍රණයක් තිබුණොත් ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය වැඩි බවත්. මේ වායුබුළු පිටවීමෙන් මේක අපිට අධ්‍යයනය කරන්න පුළුවන්. ඉතින් විශේෂයෙන් කියන්න ඕන දුවේ පුතේ, පෙළ පොත ඔබට අධ්‍යයනය කරන්නයි මම මේ ක්‍රියාකාරකම් ඔබට පැහැදිලි කිරීමක් කරේ. ඔබ පෙළ පොත අධ්‍යයනය කරනකොට ඔබට ඉන්න හොඳ ගුරුවරයෙක් වෙනවා පෙළ පොත. ඉතින් හොඳින් අධ්‍යයනය කරන්න, හොඳට කරුණු වටහා ගන්න. එතකොට ගුරුවරයෙක් නැතුවත් ඔබට ඉගෙන ගන්න පුළුවන් වෙයි. ඉතින් දුවේ පුතේ, ප්‍රතික්‍රියාවක ශීඝ්‍රතාව කෙරෙහි සාන්ද්‍රණය බලපාන ආකාරය සලකා බලන විට ප්‍රතික්‍රියක සාන්ද්‍රණය වැඩි වෙත්ම ඒකක පරිමාවක් තුල ඇති එම ප්‍රතික්‍රියක අංශු සංඛ්‍යාව වැඩි වෙනවා. එවිට ඒකක කාලයකදී ප්‍රතික්‍රියක අංශු අතර ඇතිවන ගැටුම් සංඛ්‍යාවයි වැඩි වෙන්නේ. ප්‍රතික්‍රියකුල සාන්ද්‍රය වැඩි වෙත්ම මේ නිසා ප්‍රතික්‍රියා ශීඝ්‍රතාව වැඩිවීම සිදු වෙනවා. ප්‍රතික්‍රියාවක ශීඝ්‍රතාව කෙරෙහි බලපාන අනිත් සාධකය තමයි මේ උත්ප්‍රේරක. උත්ප්‍රේරකයක් කියලා කියන්නේ දැන් උගලෝ ආහාර ගත්තම ආහාර ජීර්ණය කරන්නේ එන්සයිම වලින් කියලා අහලා ඇති. අපි ඒකට කියන්නේ ජෛව රසායනික උත්ප්‍රේරක කියලා. දැන් උදාහරණයක් විදිහට අපි පිටි සහිත ආහාර, පිෂ්ඨයේ සහිත ආහාරයක් මුඛය තුළට ගත්තම මුඛයේ තුල උගල දන්නවා කේට ග්‍රන්ථිවල නිපදවන කේටයේ ඇමයිලේස් කේටමේ ඇමයිලේස් නැත්නම් අපි කියන එකට තව නමක් කියනවා ටයලින් කියලා. ටයලින් කියන එන්සයිමය සමග පිස්ටේ ප්‍රතික්‍රියා කරලා මෝල්ටෝස් හදනවා. එතකොට අපිට අපි ඉගෙනගෙන තියෙන එක කාරණයක් තමයි මේ ටයලින් කියන එන්සයිම, ඇමයිලේස් කියන එන්සයිමය ප්‍රතික්‍රියා පළ සෑදීමට දායක වෙන්නේ නැහැ. නමුත් ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය වැඩි කරන්න හේතු වෙනවා කියන කාරණය. එතකොට ප්‍රතික්‍රියා සහභාගි නොවි ප්‍රතික්‍රියා ශීඝ්‍රතාව වැඩි කිරීමට දායක වන එන්සයිම අපි හඳුන්වන්නේ ජෛව රසායනික උත්ප්‍රේරක ජීවීන් තුළ සිදුවෙන එකක් නිසා. ඒ වගේම ඔබ විද්‍යාගාරයේදී ඔක්සිජන් නිපදවීමට හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් වගේ H2O2 වගේ වායුවක් ද්‍රවණයක් භාවිතා කරනකොට ඒකේ එම ප්‍රතික්‍රියා ශීඝ්‍රතාව වැඩි කිරීම සඳහා මැංගනීස් ඩයොක්සයිඩ් MnO2 වැනි ද්‍රව්‍ය ඇතුළු රසායනික ද්‍රව්‍ය ඇතුළු කරලා ඇති. ඒදී ඔබට පේනවා අඩු උෂ්ණත්වයකදී ප්‍රතික්‍රියා ශීඝ්‍රතාව වැඩි වෙලා ඔක්සිජන් නිපදවීම වේගය වැඩි කළ දෙනවා කියලා. ඒක ගුරුතුමා ඔබට සඳහන් කරලා ඇති. ඉතින්දු ඉපුතේ එතකොට උත්ප්‍රේරක කියලා අපි හඳුන්වන්නේ රසායනික ප්‍රතික්‍රියාවක ශීඝ්‍රතාව වැඩි කරන නමුත් ප්‍රතික්‍රියාවේදී වැය නොවන ද්‍රව්‍ය. පළ සෑදීම සඳහා වැය වෙන්නේ නැහැ. අපි මුලින් ප්‍රතික්‍රියා සඳහා ඇතුළත් කරන යම් ප්‍රමාණයක් තිබේද ඒ ප්‍රමාණයම ප්‍රතික්‍රියා අවසානයේ තැන්පත් වෙලා තියෙනවා. අපි තුන් ග්‍රෑම් 0.2ක් අපි ඇතුළු කරනවා නම් ඒ ග්‍රෑම් 0.2ම ප්‍රතික්‍රියා අවසානයේ තියෙනවා. දැන් බලන්නකෝ පුතේ මේ පරීක්ෂණය කරන විදිය. පරීක්ෂණාල දෙකක් අලුත් හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් ද්‍රාවණයක් මැංගනීස් ඩයොක්සයිඩ් 0.2 ග්‍රෑම් ප්‍රමාණයක් ගන්න කියලා කියනවා. දැන් පරීක්ෂණාල දෙකට ඔබ 122 පිටුව ඔබ පෙරලා ගත්තොත් මේක අධ්‍යයනය කරන්න පුළුවන්. අලුත් හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් ද්‍රාවණය සමාන පරිමාවක් බැගින් ගන්න කියලා කියනවා. ඉන් එක් නලයකට නිවැරදිව ස්කන්ධයේ කිරාගත් මැග්නීසියම් ඩයොක්සයිඩ් ග්‍රෑම් 0.2ක් පමණ දාන්න කියලා කියනවා. නල දෙකෙන් වායු බුබුලු පිටවීමේ වේගය නිරීක්ෂණය කරන්න කියලා කියනවා. දැන් ප්‍රතික්‍රියාවක් දෙල් තියෙනවා H2O2 ඊතලයක් දාලා අපි H2O හැදෙනවා. ඒ වගේම O2 හැදෙනවා. ඉතින් ප්‍රතික්‍රියා අවසානයේ අපිට කියනවා මැංගනීස් ඩයොක්සයිඩ් දැමූ ප්‍රමාණය කියලා බලන්න කියලා. ප්‍රතික්‍රියාවට පෙර දාපු 0.2 ග්‍රෑම් ප්‍රමාණයම ප්‍රතික්‍රියා අවසානයේත් අපිට ගිරා ගත්තම ලැබෙනවා. ඉතින් මැග්නීසියම් ඩයොක්සයිඩ් එතකොට ප්‍රතික්‍රියා සඳහා වැය වෙලා නැහැ. අපි දන්නවා ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය වැඩි කරන්න හේතුව තියෙන මොකද මැග්නීස් ඩයොක්සයිඩ් දැම්මට පස්සේ වායු බුබුලු පිටවීමේ වේගය වැඩි වෙලා තියෙන නිසා අපිට ඒකෙන් තේරුම් ගන්න පුළුවන් මේ ද්‍රව්‍ය උත්ප්‍රේරකයක් විදියට ක්‍රියාත්මක වෙලා තියෙනවා කියලා මැංගනීස් ඩයොක්සයිඩ්. ඒ වගේම පුතේ ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාව වැඩි කරනවා වගේම අඩු කරන ද්‍රව්‍යයක් තියෙනවා. ප්‍රතික්‍රියා ශීඝ්‍රතාව අඩු කරන ද්‍රව්‍ය අපි කියන නිෂේධක එවත් මන්දක ද්‍රව්‍ය ලෙස. දැන් උදාහරණයක් විදියට හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් වියෝජන ශීඝ්‍රතාව අඩු කරන්න. හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් ලා ඔක්සිජන් නිපදවන්නේ ගන්නනේ. ශීඝ්‍රතාව අඩු කරන්න සල්පීරික අම්ල බිඳුවක් එකතු කරනවා. ඒවා අපි හඳුන්වන්නේ මන්දක නැත්තම් නිෂේධක කියලා. ඒකත් විභාගයට අහන්න පුළුවන් ඔනේ හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් වියෝජන ශීඝ්‍රතාව අඩු කිරීම සඳහා යොදන නිෂේධක ද්‍රව්‍ය වන්නේ නැත්තම් මන්දක ද්‍රව්‍ය වන්නේ කුමක්ද කියලා උත්තර හතරක් දීලා අහන්න පුළුවන්. නැත්තම් දෙවෙනි පේපර් එකට අහන්න පුළුවන්. අපි කියන්නේ ඔනේ සල්පීරික අම්ල බිඳු කිහිපයක් කියලා. ඉතින් ද්වේපති උත්ප්‍රේරක සම්බන්ධව සලකලා බලනකොට මේ දැම්මන් සඳහන් කරන පහත ලක්ෂණ තියෙනවද කියලා බලන්න. ප්‍රතික්‍රියා සිදුවීමේදී උත්ප්‍රේරකයේ භෞතික ස්වභාවය, ඒ කියන්නේ ඝන ද්‍රව ස්වභාවය වෙනස් වෙන්න පුළුවන්. ඒ වගේම අවසාන වශයෙන් මේ උත්ප්‍රේරකයේ රසායනික වෙනස් වීමක් සිදු වෙන්නේ නැහැ. ඒක හොඳ කාරණයක්. ඒක භෞතික ස්වභාවය වෙන්න පුළුවන්. ඝන ද්‍රව වායු කියන එකනේ අපි භෞතික ස්වභාවය කියලා කියන්නේ. ඒ වගේම මේ රසායනික ස්වභාවය වෙනස් වෙන්න පුළුවන්. භෞතික ස්වභාවය වෙනස් වෙන්නේ නැහැ කියලා මතක තියාගන්න ඕනේ. ඒ වගේම විවිධ කර්මාන්ත සහ කාර්මික ක්‍රියාවලිය සඳහා උත්ප්‍රේරක ඉතා බහුල ලෙස භාවිතා කරනවා. ද්විපතේ පෙරලගන් බණ 123 පිටුවේ මේ කාරණාව තියෙනවා. විවිධ කර්මා සඳහා උත්පේරක භාවිතා කරන අවස්ථා ඔන්න රසායනික කර්මාන්තයේ තියෙනවා, භාවිතාවන උත්පේරකයේ තියෙනවා. මේක ටික මේ ටික පාඩම් කරගන්න වෙයි ඔයගොල්ලෝ විභාගෙට එන නිසා. ඇමෝනියා නිපදවීමේ හේබර් ක්‍රමය. ඒ පිළිබඳව වැඩි විස්තර අවශ්‍ය නැහැ. නමුත් හේබර් ක්‍රමයෙන් ඇමෝනියා නිෂ්පාදනයක NH3 කියන එක නිපදවීමට උත්පේරකයක් විදිහට සවිවර යකඩ, ඉවර සහිත යකඩ භාවිතා කරනවා. යකඩ කිව්වත් හරි උත්පේරකය. දැන් සල්පිරික් අම්ලයේ නිපදවීමේ ස්පර්ශ ක්‍රමය කියලා එකක් තියෙනවා. ඒක උසස් පෙළදී අපි ඉගෙන ගන්න ඕනේ හැම එකක්ම. ඒකට පාවිච්චි කරන උත්පේරකය තමයි වැනේඩියම් පෙන්ටොක්සයිඩ් කියන එක. එතකොට ඇමෝනියා ඔක්සිකරණයෙන් නයිට්‍රික් අම්ලයේ නිපදවීම ප්ලැටිනම් කියන ලෝහය තමයි පාවිච්චි කරන්නේ. දැන් ඔය අසම්පෘප්ත මේද හයිඩ්‍රජනීකරණය කිරීමෙන් මාර්ගරින් නිපදවීම සඳහා පාවිච්චි කරන උත්පේරකය වන්නේ නිකල්. දිනුපතේ ප්‍රතික්‍රියාක් ශීඝ්‍රතා කරෙහි බලපාන සාධක පිළිබඳව ඔබ හොඳින් දැනුවත් වෙන්නේ නැති. ඔබට තියෙන්නේ එම 17 වෙනි පාඩම පෙළ පොතෙන් නැවත හොඳින් කියවලා හොඳින් අධ්‍යයනය කරන එක. ඒ වගේම තව කාරණයක් කියන්න ඕනි පුතේ, අපි දැන් පන්ති කාමරේ කතා කරන විදිහටම ඔබ සමග කතා කරමින් තමයි මේ වැඩසටහන කරන්නේ. ඒකෙදී ඔබ බලාපොරොත්තු වෙන්න එපා නිවේදකයේ ලක්ෂණ. මොකද අපි ඔබට මේක පහසුවෙන් දෙන්න පුළුවන් විදිහට ඔබේ වචනයට දාලා තමයි අපි මේ කාරණේ උගන්වන්න උත්සාහ කරන්නේ. මොකද ඔබට මේ කාලය තුල ඇති වුණු தත්ත්වය මගහරව ගන්න. ඉතින් ඒක විශේෂයෙන් සැලකිලිමත් වෙන්න කියලා මම ඉල්ලීමක් කරනවා. ඒ වගේම පුතේ අපි දැන් මේ ඉගෙනගත් පාඩමින් ප්‍රශ්න කීපයක් සාකච්ඡා කරලා බලමු. ඔන්න පළවෙනි ප්‍රශ්නේ, පහත ප්‍රතික්‍රියා අතරින් සෙමින් සිදුවන ප්‍රතික්‍රියාවක් වන්නේ? ඔබට කෙටි පේපර් එකේ එන ප්‍රශ්නයක්. 1. ආහාර ජීර්ණය, 2. රතිඤ්ඤා කරලක් පිපිරීම, 3. පෙට්‍රල් වාෂ්ප ගිනි ගැනීම, 4. සෝඩියම් කැබැල්ලක් ජලය සමග ප්‍රතික්‍රියා කිරීම. ඉතින් අපි දන්නවා සෙමින් සිදුවන ප්‍රතික්‍රියාවක් ඇහුවම අපි දන්නවා ආහාර ජීර්ණ ක්‍රියාවලිය කියලා. ඒ වගේම අනිත් සියලුම ප්‍රතික්‍රියා, රතිඤ්ඤා කරලක් පිපිරීම, පෙට්‍රල් වාෂ්ප ගිනි ගැනීම, සෝඩියම් කැබැල්ලක් ජලය සමග ප්‍රතික්‍රියා කිරීම වේගයෙන් සිදුවන රසායනික ප්‍රතික්‍රියා. දෙවෙනි ප්‍රශ්නේ, උත්පේරක භාවිතාවන අවස්ථාවක් නොවන්නේ? හේබර් ක්‍රමයේ මගින් ඇමෝනියා වායු නිෂ්පාදනය. ඔය එක උත්පේරක භාවිතාවන අවස්ථාවක්. යකඩනේ පාවිච්චි කරන්නේ උත්පේරකයක් විදියට. 2. සම්පෘප්ත මේද හයිඩ්‍රීකරණය කිරීමෙන් මාර්ගරින් නිපදවීම. ඒකත් හරිනේ. නිකල්නේ පාවිච්චි කරන්නේ උත්පේරකයේ විදියට. හුණුගල් වලින් අලු හුණු ලබා ගැනීම. මොන හුණුගල් කියලා කියන්නේ? කැල්සියම් කාබනේට්. කැල්සියම් කාබනේට් පුච්චල තමයි හුණුගල් කැල්සියම් ඔක්සයිඩ් හදන්නේ. එතකොට ඒ එතෙන්දි උත්පේරක පාවිච්චි වෙන්නේ නැහැ පුතේ. එන එක තමයි උත්තරේ. එතකොට ඇමෝනියා ඔක්සිකරණය කර නයිට්‍රික් අම්ලයේ නිපදවීම ප්ලැටිනම් කියන ලෝහය තමයි පාවිච්චි කරන්නේ. එතකොට උත්පේරකේ විදියට. අන්න ඒ වගේ පාඩම් කරලා තියෙන්න ඕනි. කොහොමද පාඩම් කරන්නේ? ඇමෝනියා ඔක්සිකරණය කර නයිට්‍රික් අම්ලයේ නිපදවීම ප්ලැටිනම් කියන උත්පේරකේ පාවිච්චි කරනවා. හොඳයි. ඒ විදියට පාඩම් කරන්න ඔක්කොම. එතකොට ඔයගොල්ලන්ට විභාගෙදී ඉතාම ලේසි වෙයි, පහසු වෙයි. උස්තත්තේ ඉහළ යන විට ප්‍රතික්‍රියාවක ශීඝ්‍රතාවය මොකද වෙන්නේ? ඉහළයයි පහළයයි වෙනසක් සිදු නොවේ නිශ්චිතව කිව නොහැක. ඇත්තටම ඉහළ යනවනේ. උස්තත්තේ ඉහළ යන විට ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය ඉහළයයි. ඔන්න ඔයගොල්ලෝ අහන ප්‍රශ්න ඔය තියෙන්නේ. ඉතින් දෙවිපතේ ඔන්න තව ප්‍රශ්නයක් තියෙනවා පොඩි පෙට්ටියක් වගේ එකක්. හොඳේ රූපයේ දැක්වෙන සංවෘත බඳුනක් තුළ ඒ හා බී වායු දෙවර්ගයක් සිර කර ඇති ආකාරය. ඒ කියන්නේ බෝල ඇඳලා තියෙනවා ඒ ආවරණය කරන සංවෘත, කියන්නේ ආවරණය වුණු කියන එක. එතකොට මේ වායු බඳුන තුළ ද්‍රව්‍ය දෙකක් තියෙනවා. දැන් ඒ සහ බී කියලා වායුනේ තියෙන්නේ. එතකොට වායු ප්‍රතික්‍රියා කරනකොට වායු දෙකක් එකිනෙක ප්‍රතික්‍රියා කරනකොට සාධක දෙකක් බලපානවා. එකක් තමයි උෂ්ණත්වය. උෂ්ණත්වය වැඩි වුණොත් ප්‍රතික්‍රියා කරන්නේ වායු වල තියෙන බන්ධන කැඩෙන්න බලන්නේ. එහෙනම් වායු වල වායු ප්‍රතික්‍රියා කරන උෂ්ණත්වය අනිවාර්යයෙන්ම අඩු කරන්න ඕනේ. ඒ වගේම පීඩනය වැඩි කරන්න ඕනේ. පීඩනය අඩු කරොත් ඒත් ප්‍රතික්‍රියා වෙන්නේ, පීඩනය වැඩි කරන්න ඕනේ. එසා මේ එතකොට දැන් A සහ B කියන වායු ප්‍රතික්‍රියා කරන නම් අපි දන්නවා එන සාධක දෙකක් තියෙනවා. උෂ්ණත්වය අඩු කරන්න ඕනේ, පීඩනය වැඩි කරන්න ඕනේ. ඒ අනුව බලන්නකු තැන් මේ ප්‍රශ්න උත්තරේ හොයාගන්න පුළුවන්ද කියලා. ඒ හා B වායු අංශු ප්‍රතික්‍රියා කර C නම් වායුවක් සාදයි. ඉහත ප්‍රතික්‍රියා සීඝ්‍රතාව වැඩි කරගත හැක්කේ. එක බඳුනේ පරිමාව වැඩි කිරීමෙන්. පරිමාව වැඩි කරාම ප්‍රතික්‍රියා සීඝ්‍රතාව අඩු වෙනවා. බඳුනේ පීඩනය අඩු කිරීමෙන්. පීඩනය අඩු කරත් ප්‍රතික්‍රියා සීඝ්‍රතාවක් වෙන්නේ නැහැනේ. වෙන්නේ. බඳුනේ තුන්වෙනි එක බඳුනේ පරිමාව වෙනස් නොකිරීමෙන්. ඒකත් ගැලපෙන්නේ නැහැ. බඳුනේ පීඩනය වැඩි කිරීමෙන්. ඔන්න බඳුනේ පීඩනය වැඩි කරොත් ප්‍රතික්‍රියා සීඝ්‍රතාව වැඩි වෙනවා. ඊළඟ ප්‍රශ්නේදී අහනවා ප්‍රතික්‍රියාවක සීඝ්‍රතාවය යනු. එතකොට අපි උත්තර හතරක් දීලා තියෙනවා. ඒකක කාලයකදී වැය වෙන ප්‍රතික්‍රියක ප්‍රමාණය කියන එක තමයි අපි සඳහන් කරේ. අනිත් ඒවා කියන්න දැනගන්න තප්පර දෙකක කාලයකදී වැය වෙන ප්‍රතික්‍රියක ප්‍රමාණයයි. නෑ ඒක වැරදි. ඒකක කාලයකදී සෑදෙන ප්‍රතික්‍රියක ප්‍රමාණයයි. ඒක කාලේ සෑදෙන ප්‍රතික්‍රියක වෙන්න බෑනේ. ප්‍රතික්‍රියාවට පෙර තියෙන හේනේ ප්‍රතික්‍රියක් කියන්නේ. එන ඒක කාලයකදී සෑදෙන ඵල ප්‍රමාණය කියලා ආවොනම් හරි නේද? ඒකත් වැරදි. ඒක කාලයකදී වැය වෙන ප්‍රතිඵල ප්‍රමාණයයි. දැන් ඒක කාලදී වැය ප්‍රතිඵල වැය වෙන්නේ නැහැ නේ. ප්‍රතිඵල සෑදෙනවනේ. ප්‍රතික්‍රියකනේ වැය වෙන්නේ. අන්න ඒ වගේ ඔයගොල්ලෝ අමාරු දාන්න අහනවා. දැන් ඔගේ හරි උත්තරේ ප්‍රතික්‍රියාවේ සීඝ්‍රතාවය කියලා කියන්නේ මොකද්ද? ඒක කාලයකදී වැය වෙන ප්‍රතික්‍රියක ප්‍රමාණය කියන එක. රසායනික වෙනසක් වෙනවා කියලා අපි ඉගෙන ගත්තේ නේ. එහෙනම් ඔන්න ඒක වැරදි. ප්‍රතික්‍රියාවේදී භෞතික ස්වභාවය වෙනස් නොවේ. භෞතික ස්වභාවය වෙනස් නොවේ නෙවෙයි, භෞතික ස්වභාවය වෙනස් වෙනවා නේද? එහෙනම් උත්තරේ මොකද්ද? උත්ප්‍රේරක සතු ලක්ෂණයක් නොවන්නේ කියලා අහන්නේ. එහෙනම් අනිත් තුනම තියෙන ප්‍රතික්‍රියාවේදී ඒවා වැය නොවේ කියන එක හරි, ප්‍රතික්‍රියා සීඝ්‍රතාව වැඩි කරන එකත් හරි, ඒ වගේම ප්‍රතික්‍රියාවේදී භෞතික ස්වභාවය වෙනස් නොවේ කියන එක උත්තරේ හොයාගන්න පුළුවන් නේ. මේ කොටසත් එක්ක බලන්න. ඊළඟට ඊළඟ ප්‍රශ්නේ අපි කතා කරමු. ඔන්න මේ පහත සඳහන් ප්‍රකාශ සලකන්න. උස්සත්වයේ වැඩි වන විට D ප්‍රතික්‍රියා සීඝ්‍රතාව වැඩි වේ. ඔන්න A කියලා ප්‍රකාශයක්. B කියලා ප්‍රකාශයක් තියෙන උස්සත්වය ඉහළ යන විට අංශු අතර ගැටුම් ඉහළයයි. අපෙන් අහනවා ඉහත ප්‍රකාශ අතරින් A හා B සත්‍ය වේ. එකත් හරි උත්තරේ හැබැයි. A හා B අසත්‍ය වේ. ඒක වැරදි. ඔන්න ඊට වඩා ගැළපෙන උත්තරයක් තියෙනවා. ඒ ප්‍රකාශය නිවැරදි අතර B ප්‍රකාශයෙන් මගින් පැහැදිලි නොකරයි කියලා තියෙනවා. ඒක වැරදි. ඒ ප්‍රකාශයේ වැරදි අතර නිවැරදි අතර ඒ B ප්‍රකාශය මගින් පැහැදිලි කරයි. ඒක තමයි උත්තරේ. එතකොට ඔයගොල්ලෝ වගේ පේපර් එකක් ගත්තොත් ප්‍රතික්‍රියා සීඝ්‍රතාව සම්බන්ධව ඔයගොල්ලන්ට දැල්ට පිළිතුරු හොයාගන්නත් පුළුවන්. පේපර් තියෙන ඕන තරම් පුතේ. ඔයගොල්ලෝ ප්‍රශ්න පත්‍ර පොත් තියෙනවා, පළාත් එකෙන් නිකුත් කරන පොත් තියෙනවා, අපි ලියන පොත් තියෙනවා. ඒව අරගෙන ඔයගොල්ලන්ට 11 වසරේ විභාගෙට හොඳින් සූදානම් වෙන්න පුළුවන්. මේකත් බලන්න. ප්‍රතික්‍රියාවේ සීඝ්‍රතාව ගණනය සඳහා වඩාත් නිවැරදි සම්බන්ධය වන්නේ 1. වැය වූ ප්‍රතිඵල ප්‍රමාණය කාලය. වැය වූ ප්‍රතිඵල නෙවෙයි ප්‍රතික්‍රියක වල කියලා ආවනම් හරි. ඒකනේ ඒක වැරදි. වැය වූ ප්‍රතික්‍රියක ප්‍රමාණය බෙදෙනවා ගත වූ කාලයෙන්. අන්න ඒක හරිනේ. වැය වූ ප්‍රතික්‍රියක ප්‍රමාණය ගත වූ කාලය. ඒක තමයි නිවැරදි එක. එසේ අපි ඒක එතනින් පිළිතුරු විදිහට බාරගමු. පහත පිළිතුරු අතරින් වේගයෙන් සිදුවන ප්‍රතික්‍රියාව කුමක්ද? පහත පිළිතුරු අතරින් වේගයෙන් සිදුවන ප්‍රතික්‍රියාව කුමක්ද? 1. ආහාර ජීර්ණය. ඒක සෙමින් සිදුවෙන්නේ. කිරිමිදීම සෙමින්. පළතුරු ඉදීම සෙමින්. සින් කැබල්ලක් අම්ල සමග ප්‍රතික්‍රියා කිරීම. ඒක වේගයෙන් සිදුවන කියලා ඔයගොල්ලෝ දන්නවා. ජෛව රසායනික උත්ප්‍රේරකයක් වන්නේ 1. හෝමෝන, 2. එන්සයිම, ස්නායු ආවේග, අයන වර්ග. ඔයගොල්ලෝ ඉගෙන ගත්ත ජෛව රසායනික උත්ප්‍රේරක කියන්නේ එන්සයිම වලට. ඔයගොල්ලෝ හොඳින් මතක තියාගන්න ඕනේ. හොඳේ. උස්සත්වය ඉහළ යන විට ප්‍රතික්‍රියාවක සීඝ්‍රතාව ඉහළ යන්නේ අංශුවල චාලක ශක්තිය වැඩිවීම නිසා. ඔව්. අංශුවල චාලක ශක්තිය වැඩි වෙනකොට තමයි මේ උස්සත්වය ඉහළ යන්නේ. ඒක මතක තියාගන්න. අංශුවල චාලක ශක්තිය. චාලක ශක්තිය කියන්නේ චලනය වෙන සෙලවෙන වස්තුවල තියෙන ශක්තියනේ. හොඳයි. ඔන්න ඊළඟ ප්‍රශ්නය. හේබර් ක්‍රමයේ මගින් ඇමෝනියා නිෂ්පාදනයේදී උත්ප්‍රේරකයක් ලෙස යොදාගන්නේ. ඔව්. අපි දන්නවා සවිවර යකඩ කියලා. සෙමින් සිදුවන ප්‍රතික්‍රියාවක ප්‍රතික්‍රියක වේගය වැඩි කිරීම සඳහා ප්‍රතික්‍රියා වේගය වැඩි කිරීම සඳහා උෂ්ණත්වය අඩු කළ යුතුයි. උසදරි ගුණ කොහොමත් ශීඝ්‍රතාව අඩු වෙනෝනේ. ප්‍රතික්‍රියා පෘෂ්ඨ වර්ග බලය අඩු කළ යුතුයි. පෘෂ්ඨ වර්ග බලය අඩු වුණොත් මොකද වෙන්නේ? ප්‍රතික්‍රියා ශීඝ්‍රතාව අඩු වෙනවා. උත්ප්‍රේරක එකතු කළ යුතුයි. අන්න සෙමෙන් සිදුවන ප්‍රතික්‍රියාවකට උත්ප්‍රේරක එකතු කරොත් මොකද වෙන්නේ? අන්න ප්‍රතික්‍රියාවේ වැඩි වෙනවා. ඒක තමයි උත්තරේ නේද? පීඩනය අඩු කළ යුතුයි. ඉන්නේ වැඩි කරන්න ඕනේ ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාව වැඩි කරන්න. එහෙනම් අපි තුනට කිව්ව උත්තරේ උත්ප්‍රේරක එකතු කළ යුතුයි කියන එක. එතකොට දුවේ පුතේ අපි කාලය මං හිතන්නේ කැමෙන් ගෙවිලා ගියා. එසා අපි අද දවසට රසායනික ප්‍රතික්‍රියාවක ශීඝ්‍රතාව කෙරෙහි බලපාන සාධක අධ්‍යයනය කරලා අවසන් කරමු. ඒ වගේම අවසන්නේ ඔගොල්ලෝ ප්‍රශ්න පත්‍ර හොයාගෙන මේ පාඩමට අදාළ ප්‍රශ්න තෝරගෙන ඔගොල්ලෝ පුළුවන් තරම් පිළිතුරු ලියන්න. ඒ වගේම පන්ති කාමරයේ දැනට ඉගෙනීම් කටයුතු කරනවා. සම්පූර්ණ විෂය නිර්දේශම ඔයගොල්ලන්ට විභාගෙට එනවා. මතක තියාගන්න අඩු කිරීමක් නැහැ. එසා ගුරු මව්වරුන් පියවරුන් එකතු වෙලා ඔයගොල්ලෝගේ විදුහල් පෙත්තුමාගේ මග පෙන්වීම යටතේ ඔයගොල්ලෝ හරියටම දේවපියන්ගේ මග පෙන්වීම යටතේ ඔයගොල්ලෝ හරියටම ගමන් මාර්ගය යන්න. නැත්නම් ඔයගොල්ලෝ කවදා හරි අමාරු වෙටේ අධ්‍යාපනය ලැබෙන්නේ නැත්තම් නේද දුවේපතේ. එසා අපි පුළුවන් තරම් ඔයගොල්ලන්ට උදව් කරනවා හැමදෙස්සෙම. ඒ තුලින් ඔයගොල්ලෝ හොඳ මට්ටමකට ගේන්නත් උත්සාහ කරනවා. දැනට මේ වගේ වැඩසටහන් වලනොත් ඒ වගේම පාසල් කාලය තුල ඔබට හොඳින් අධ්‍යයනය කරන්න සලස්වලා කොමාරි ඔබව ඉහළ තැනකට ගේන්න අපි උත්සාහ කරනවා. එහෙනම් ඔබට තෙරුවන් සරණයි. සීලු දෙවි රැකවරණයි. මම මහින්ද බණ්ඩාර.
ආදරණීය දුවේ පුතේ, අද දවසේ 10 ශ්‍රේණියේ විද්‍යාව පාඩම ඔබට කියලා දුන්නේ මොනරාගල අධ්‍යාපන කලාපයේ මහින්ද බණ්ඩාර ගුරුපියාණන්.